ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත ධර්මදේශනාව සම්පූර්ණ දායකත්වයක් ලෙසින් කටයුතු කරනු ලබනවා. එහි දායකත්වය ගල්කිස්ස ලුම්බිනි මාවතේ අංක 42(2)A නිවසේ පදිංචි ඩෙනිස් වික්‍රමනායක ස්වාමි පුරුෂයා, කැනඩාවේ පදිංචි ප්‍රීති වික්‍රමනායක පුතා, ප්‍රසාදරී දියණිය, තමාරා දියණිය, ගල්කිස්සේ පදිංචි සඳරුවණී දියණිය, ඔස්ට්‍රේලියාවේ පදිංචි සකුරා දියණිය, ගල්කිස්සේ පදිංචි ලක්ෂ්මන් බෑනා, කැනඩාවේ පදිංචි ඉඳුනි ලේලිය, සමන්ත බෑනා, සමීර බෑනා, ඔස්ට්‍රේලියාවේ පදිංචි අශෝක බෑනා, මුණුපුරු මිනිපිරියන් සහ ඥාති මිත්‍රාදීන් සියලු දෙනා විසින් දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන සදැහැති හැම දිනාටත්, බෞද්ධයා ගුවන්විදුලිය ශ්‍රවණය කරන සදැහැති හැම දිනාටමත් මා ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන හැටියට. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
තတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පූර්ණං
ආමබන්තේ
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආමබන්ති.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස සංයෝග විසංයෝගං වෝ භික්ඛවේ ධම්මපරියායං දේසිස්සාමි තං සුනාථ සාධුකං මනසිකරෝත භාසිස්සාමීති
සාදු සාදු සාදු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සර්වඥ රාජානන් වහන්සේ විසින් දේශනා කරන ලදුව අංගුත්තර නිකායේ සත්තක නිපාතේහි මහායඤ්ඤ වර්ගී සඳහන් වෙන සංයෝග විසංයෝග ධම්මපරියාය සූත්‍ර දේශනාවට අදාළ පාඨයක්යේ ප්‍රකාශිත වුණේ පින්වතුනි භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් 45 වර්ෂයක් මුළුල්ලෙහි දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මය ප්‍රථම ධර්ම සංගායනාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා විසින් ත්‍රිපිටක ධර්මයේ වාසයෙන් සූත්‍රාන්ත පිටකය විනය පිටකය අභිධර්ම පිටකයේ වාසයෙන් සංග්‍රහ කරන් තියෙනවා. ඒනොත් සූත්‍රාන්ත පිටකය දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, ඛොද්දකනිකාය වාසයෙන් කොටස් පහකින් සංග්‍රහීතයි. මහරහතන් වහන්සේලා මේ විදිහට ධර්මයේ වර්ග කරලා කොටස් කරලා පවත්වාගෙන ආවේ බොහෝ කාලයක් මුළුල්ලෙහි මේ ශ්‍රී සද්ධර්මයේ නිරුපාද්‍රිතව චිරස්ථිතිකව පවත්වා ගැනීමේ පහසුවටයි. මොකද මුල් කාලේ ධර්මයේ කටපාඩමින්මයි දරාගෙන පැමිණියේ කියන එක මේ පින්වතුන් අහලා දන්නවා. මාතලේ අලු විහාරේ ග්‍රන්ථාරූඪ සංගායනාවේදී පොත්පත්වල ලියන තාක්කල්ම ත්‍රිපිටක ධර්මය පුරාණයේ වැඩ හිටියා වූ පූජනීය ස්වාමින් වහන්සේලා විසින් කටපාඩමින්ම දරාගෙන පැමිණියා. පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මය එසේ දරාගෙන ආරක්ෂා කිරීමත් සද්ධර්මයේ දේශනා කිරීමත් බොහොම බහාර දෝර කටයුත්තක්, ඒ වගේම දුෂ්කර කටයුත්තක්. බුදුරජාණන් වහන්සේ පවා සම්බුද්ධත්වයෙන් පස්සේ සත්සති ගත කරලා විවේකයෙන් ආවර්ජනා කළ බැලුවා මේ ධර්ම ගැඹීරතාව. භාග්‍යතුන් වහන්සේටම වැටහි ගියා තමන් වහන්සේ කොච්චර වෙහෙසක් ගත්තද මේ ධර්මය අවබෝධ කරන්න. මනෝප්‍රනිධාන කාලයේ පටන් විෂයාසංකේය කල්පලාක්ෂයක් මුළුල්ලෙහි නියත විවරණ ලැබුව තැන් පටන් සාරාසංකේය කල්පලාක්ෂයක් මුළුල්ලෙහි පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන පැමිණිලා සාවරුද්දකට ආසන්න කාලයක් විවිධ ප්‍රතිපදාවන් අනුගමනය කරලා දුෂ්කර ක්‍රියා සමයක් ගත කරලයි තමන් වහන්සේ දුකසේ මේ සද්ධර්මය අවබෝධ කරගත්තේ. භාග්‍යතුන් වහන්සේට ලෝකයේ දිහා බලනකොට පෙනී ගියා මේ ලෝකයේ බහුතරය කාමයන්ට බැඳිලා, කාමයන්ට මුසපත් වෙලා, තෘෂ්ණාවෙන් යට වෙලා ඉන්න පිරිසක්. මෙහෙම පිරිසකට තෘෂ්ණාව නිසායි දුක හටගන්නේ කියලා කියා දෙන්න ගියොත් ඒක තේරුම් ගන්න බෑ. තෘෂ්ණාව නැති කිරීමෙන් දුක නැති කරන්න පුළුවන් කියලා වටහා ගන්න එක ඊටත් වඩා අමාරුයි. හේතුන් නිසා මේ දුක හටගන්නේ කියන එක පළමු කොට අවබෝධ කරගන්න අමාරුයි. ඉතින් එහෙම ලෝකයකට තෘෂ්ණාවෙන් මිදෙලා සියලු දුකින් අත මිදෙන්න පුළුවන් කියන එක වටහා ගන්න බොහොමත්ම අමාරුයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ලෝකයාට කියා දෙන්න හදන මේ පණිවිඩය තේරුම් ගන්න බැරි වුණොත් ඒක තථාගතයන් වහන්සේටත් වෙහෙසක් වෙනවායි කියලා ආවර්ජනය කළා. එහෙනම් විවේකීවම වැඩ ඉන්නවායි කියන හිතක් පහළ වුණා. ඒ වෙලාවේදී ඝටිකාර බ්‍රහ්මරාජයා භාග්‍යතුන් වහන්සේගේ සිත දැකලා ඇවිල්ලා ඇසිල්ලකින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වෙලා වැඳගෙන කියා සිටියා, ස්වාමීනි, මේ සද්ධර්මය අවබෝධ කර හැකි පිරිසකුත් මේ ලෝකයේ ඉන්නවා. ඒක නිසා භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා සද්ධර්මයේ දේශනා නොකළොත් එහෙම ඒක මේ ලෝකයාට මහත් විපතක්. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පිරිසට විශාල අන්තරායක්, එයට අවස්ථාව නැතිවීමක්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අමාදොර විවර කරමින් අමාබෙර වයමින් ධර්ම දේශනා කරන සේක්වා කියලා ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ ආරාධනාවත් ලෝකයා කෙරෙහි කරුණාවත් මුල් කරගෙන ධර්ම දේශනා කරන්න තියෙන්නේ කලේ. ඒ වගේම විටින් විට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කරුණු පැහැදිලි කරමින් දේශනා කරන්න තියෙන ධර්ම දේශනා කිරීම දේශි පහසු කටයුත්තක් නෙමෙයි. දේශකයන් වහන්සේත් ධර්ම සුධර්මත්වයේ සලකාගෙනම ආමිසලාභයක් ගැන බලාපොරොත්තුවකින් තොරවම තමයි ධර්ම දේශනා කර යුත්තේ. දේශකයන් වහන්සේත් පින්වතුනි අඩුම තරමින් සාදුකාරයක තරමවත් ප්‍රතිචාරයක් නැත්තම් ලාභ සත්කාර කීති ප්‍රශංසාදියක් බලාපොරොත්තු නෙවී යුතුයි. ධර්ම සුධර්මත්වය කියලා කියන්නේ ස්වාක්ඛාතෝ ධම්මෝ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සද්ධර්මය මැනවින් දේශිතයි. අහන කෙනාට ඒ ධර්මයේ හැසිරිලා නිවන් දොර විවෘත කරගන්න පුළුවන්. අන්න ඒ සඳහා කරුණාවෙන් තමයි දේශකයන් වහන්සේ ධර්මය දේශනා කළ යුත්තේ. එතකොට අහන කෙනාටත් ලොකු වගකීමක් තියෙනවා මේ ධර්මයේ. අහන කෙනත් හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන. සුස්සෝසති හොඳට කන් යොමු කරගෙන අහන්න ඕන. සෝතං ඕදහති හේ හිත පිහිටුවාගෙන කන් යොමු කරගෙන තමන්ට මේ ධර්මයේ ඇසීමෙන් ප්‍රයෝජනයක් තියෙනවා කියන බලාපොරොත්තුවෙන් යුක්තව අට්ඨීකත්වා මානසිකාරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ ඇසීමෙන් මට ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. මේ බණ අහන්න අවශ්‍යයි. මේ බණ අහන්න අවශ්‍ය මොකටද? ජීවිතයේ පිළිබඳ මා අවබෝධ නොකළදී අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේ වදාළ මේ සද්ධර්මයේ දැනගත යුතුයි. අන්න ඒ කියන අවශ්‍යතාව පෙරදරි කරගෙන හොඳට ඒ කියන පදයක් පදයක් පාසා සිත් මෙනෙහි කරමින් අර්ථ වශයෙන් ධර්ම වශයෙන් තේරුම් ගනිමින් ඕන හොඳට ධර්ම ශ්‍රවණය කරන්න. අන්න එහෙම ධර්මයේ ඇසීමෙන් තමයි පින්වතුනි මේ අහන ධර්මයෙන් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ. ඇයි අපි මේ විදිහට ධර්මයේ ඇසිය යුත්තේ? ඒකට හේතුව තමයි පින්වතුනි අනාදිමත් කාලයක් මුළුල්ලෙහි අපේ සිත් අවිද්‍යාවෙන් වැසීලා තණ්හාවෙන් බැඳිලායි තියෙන්නේ. ඒ නිසා තමයි අපි සෑම දිනම අනාරාග්‍රමේ සංසාරේ නැවත නැවත උපදිමින්, දිරමින්, මැරමින්, හඬමින්, වැළපෙමින්, ශෝක කරමින් දීර්ඝ ගමනක යෙදී සිටින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වීමේ ප්‍රධාන පරමාර්ථය තමයි නුවණැති සත්පුරුෂයන්ට සංසාර ගමන අවසන් කරගන්නා ආකාරය කියා දීම. ඒක නිසා අපි බණපදයක් අහනකොට හැම වෙලෙම මේ බණපදය අපේ නිවන් දොර විවර කරන බණපදයක් කියන හැඟීමෙන්ම ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ සතරපද ගාථාවක් ශ්‍රවණය කිරීමෙනුත් පින්වතුනි සෝවාන් ආදී මාර්ගඵල ලැබූ ආර්යයන් වහන්සේලා බොහෝ බිහි වුණා. ඒක නිසා මේ අහන අහන හැම බණපදයක්ම එක එක්කෙනාට මාර්ගඵල ප්‍රතිලාභය සඳහා විවිධාකාරයෙන් උපස්ථාම්භක වෙච්ච දේශනා. යන්නේ ඒක නිසා අපි හොඳට ධර්ම ගෞරවයේ පිහිටුවාගෙන මේ අහන ධර්මයේ අපි සෑම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වේවා කියන පැතුමෙන් යුක්තවයි බණ ඇසීම කළ යුත්තේ. මාතෘකාවසෙන් සඳහන් කරන්ට යෙදුනේ සංයෝග විසංයෝග ධම්මපරියාය කියන සූත්‍ර දේශනාවේ පාඩයක්. සංයෝග විසංයෝග කියලා කියන්නේ සංයෝග කියන්නේ බැඳීමට, විසංයෝග කියන්නේ බැඳුම් ලෙහිමට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සංයෝග විසංයෝගං වෝ භික්ඛවේ ධම්මපරියායං දේසිස්සාමි. මහණෙනි ඔබලාට දැන් කියා දෙන්නේ බැඳෙන හැටි, ඒ බැඳුම් ලිහා ගන්න හැටි පිළිබඳ ධර්ම දේශනාවක්. මහණෙනි මොකද්ද මේ බැඳෙන හැටි, බැඳුම් ලිහා ගන්න හැටි පිළිබඳ ධර්ම දේශනාව? ඉත්ථි භික්ඛවේ අධ්‍යාත්තං ඉත්ථි ඉන්ද්‍රියං මානසිකාරෝති ඉත්ථි කුත්තං ඉත්ථා කප්පං ඉත්ථි විධං ඉත්ථි ඡන්දං ඉත්ථි සරං ඉත්ථා ලංකාරං සා තත්ථ රාජ්‍යති තත්ථා විරමති සා තත්ථ රත්තා තත්ථා භිරතා බහිද්ධා පුරිසින්ද්‍රියං මානසිකාරෝති. ඒ කිව්වේ පින්වතුනි කාන්තාවක් තමන් පිළිබඳ බැඳෙන හැටි ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ කොහොමද? ස්ත්‍රියක් කාන්තාවක් තමන්ගේ ස්ත්‍රී භාවය ගැන යා නිතරම කල්පනා කරනවා, මෙනෙහි කරනවා, සිහි කරනවා. තමන් ස්ත්‍රියක්, තමන් කාන්තාවක් නෙවෙයි කියලා නිතර ඒ ගැන හිතනවා. ඒ වගේම ස්ත්‍රී කෘත්‍ය කියන්නේ කාන්තාවක් විසින් කරන කටයුතු පිළිබඳ, කාන්තාවගේ කටයුතු පිළිබඳවත් යා නිතර සිහි කරනවා. ඊළඟට ඉත්හා කප්පා ස්ත්‍රියක් හැටියට අඳින පළඳින හැටි, සැරසෙන හැටි ඒවත් සිහි කරනවා. ඊළඟට ඉත්ථි විධා ස්ත්‍රියක්, ස්ත්‍රියකගේ මානයක් තියෙනවනේ නේ, ආන ඒ විදිහට යා බලනවා. ඉති ඡන්දා ස්ත්‍රියක් කැමති වෙන දේවල් තියෙනවා. ඉතින් ඒවා ගැන සිහි කරනවා. ඇඳුම් පැළඳුම් ලස්සන ආභරණනේ. ඒ වගේම වර්ණ සම්පත්‍ය රූප සම්පත්‍ය ගැන ඉතින් ස්ත්‍රීන් කැමති වෙන දේවල් තියෙනවානේ. ආදී ඒවා ගැන සිහි කරනවා. ඊළඟට ඉතිසරං කාන්තාවක් හැටියට මිහිරි කටහඬ ඒවා ගැනත් සිහි කරනවා. ඉත්හාලංකාරං ස්ත්‍රියක් හැටියට ලස්සනට අඳින බලඳින හැටි සැරසෙන හැටි ඔන්න ඕවා ගැනත් සිහි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට යම්කිසි කාන්තාවක් තමන්ගේ ස්ත්‍රී භාවය ගැන සිහි කරමින් ඒ ස්ත්‍රියක් හැටියට තමන්ගේ තියෙන ආකල්ප ඊළඟට කටයුතු සැරසෙන හැටි කටහඬ ඉතින් මේවා ගැන මෙයා අගය කර කර කල්පනා කරනවා. ඒකේ ඇලෙනවා, ඒකේ බැඳෙනවා. එහෙම ස්ත්‍රී භාවය ගැන ඇලෙන, කැමති වෙන, බැඳෙන කෙනා ඊළඟට මොකද කරන්නේ? ඉතින් තරුණ වයසක ඉන්න කෙනෙක් නම් ඒ කාන්තාව බාහිර වශයෙන් අන්න පුරුෂයන් ගැන සොයන්න බලන්න පටන් ගන්නවා. ඉතින් එයා බලන තරුණ කාන්තාවක් නම් තමන්ට ගැළපෙන විදිහේ, තමන් කැමති වෙන විදිහේ පුරුෂයෙක් කොයි වගේ කෙනෙක්ද? එතකොට ඒ පුරුෂයාගේ හැඩරුව, එයාගේ වැඩ කටයුතු, ඊළඟට ඒ පුරුෂයාගේ කටහඬ, පුරුෂයාගේ එයා කැමති වෙන දේවල්, ඊළඟට එයාගේ ඇඳුම් පැළඳුම් සැරසීම ආදී මෙන්න මේවා ගැන එයා බාහිර වශයෙන් මෙනෙහි කරනවා, සිහි කරනවා. එතකොට එහෙම සිහි කරන ඒ කාන්තාව තමන්ට සිත් ගන්නා විදිහේ පුරුෂයෙක් දැක්කොත් මොකද වෙන්නේ? ආන්න එයා කැමති වෙනවා මේ පුරුෂයා සමග. ඉතින් සමහරවිට විවාහ වෙන්න කැමති වෙනවා, සම්බන්ධ වෙන්න කැමති වෙනවා, පෞල් ජීවිතයක් ගත කරන්න කැමති වෙනවා. ආන්න එතකොට මොකද වෙන්නේ? ඒ කාන්තාව අර තමන් කැමති වෙන පුරුෂයාත් එක්ක සංයෝගයට බැඳීමට යනවා. ඉතින් මෙන්න මෙහෙම ඒ ස්ත්‍රීත්වයෙහි බැඳෙන බැස ගන්නා කාන්තාව අර ස්ත්‍රීත්වය ඉක්මවා යන්නේ නැහැ. එයා හැමදාම, කියන්නේ හැමදාම කියලා කියන්නේ එයා නිතරම කැමති ස්ත්‍රියක් හැටියට වාසය කරන්න, නැත්නම් ජීවත් වෙන්න. දැන් සමහර කෙනෙකුගේ තියෙනවානේ මතු භවයේදී වුණත් එයා කැමති ස්ත්‍රියක් වෙන්න. ඒ කැමැත්ත නිසා මොකද වෙන්නේ? සමහරවිට මනුෂ්‍ය ජීවිතයේ උපතක් ලබන්න පින තිබ්බත් එයා හැම වෙලේම ස්ත්‍රියක් බවට පත් වෙනවා. ඒ ස්ත්‍රියක් බවට පත් වෙන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න පින තිබ්බත් එයාගේ ආකල්ප නැත්නම් කැමැත්ත තියෙන්නේ කාන්තාවක් හැටියට. යන්න එහෙම කාන්තාවට ඒ ස්ත්‍රීත්වය ඉක්මවා යන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ওই විදිහටම පුරුෂයෙකුත් එයා තමන්ගේ පුරුෂාත්ම භාවය ගැන සිහි කරනවා, මෙනෙහි කරනවා, පුරුෂයෙක් හැටියට කරන කටයුතු, ඒ වගේම පුරුෂයෙක් හැටියට පුරුෂයෙකුගේ තියෙන ආකල්ප පිළිබඳව, ඒ කියන්නේ ඇඳින පළඳින හැටි, ඒ වගේ කටයුතු ගැන, ඊළඟට පුරුෂයෙක් හැටියට තියෙන මානය ගැන, පුරුෂයෙක්ගේ ආශාවන් පිළිබඳව, පුරුෂයෙකුගේ තියෙන කටහඬ, පෞරුෂය, ස්වරය ගැන, ඊළඟට පුරුෂයෙක් හැටියට ජීවිතයට ඇඳ පැළඳ ගන්න හැටි. දැන් ඔය තරුණ වයසේ ළමයි එහෙම පේන්නේ නැද්දනේ? එක එක ආකාරයට, එක එක මොහොස්සේට අඳිනවා, පළඳිනවා. ඉතින් අන්න ඒ විදිහට එයා එයාගේ පුරුෂාත්ම භාවයේ මුල් කරගෙන ওই විදිහට ඒ පුරුෂාත්ම භාවයේහි ඇලෙනකොට, බැඳෙනකොට මොකද වෙන්නේ? එයා බාහිර වශයෙන් ඔන්න කාන්තාවන් පිළිබඳව හොයනවා, බලනවා, මෙනෙහි කරනවා. තමන් තරුණ වයසේ කෙනෙක් නම් තමන්ට ගැළපෙන විදිහේ කාන්තාවක්, ස්ත්‍රියක්, තරුණියක් පිළිබඳව බලනවා. කොයි විදිහේ කටයුතු කරන කෙනෙක්ද? කොයි විදිහට අඳින පළඳින කෙනෙක්ද? කොයි විදිහට ඉරියව්ව ඇති කෙනෙක්ද? කොයි විදිහේ ආශාවන් තියෙන කෙනෙක්ද කියලා එයා බලනවා. කොයි විදිහට ලස්සනට අඳින පළඳින කෙනෙක්ද කියලා මෙයා දැන් අර බාහිර වශයෙන් කාන්තාවන්, තරුණියන් පිළිබඳව සොයනවා, බලනවා, විමසනවා. එහෙම සොයනකොට මොකද වෙන්නේ? තමන් කැමති වෙන විදිහේ, තමන් ඉසිත් ගන්නා විදිහේ කාන්තාවක්, තරුණියක් දැක්කොත් එහෙම අන්න ඒ අය කෙරෙහි, නැත්තම් ඒ අය කෙරෙහි ඇලෙනවා, බැඳෙනවා, බැස ගන්නවා. ආන්න එතකොට මොකද වෙන්නේ? ඒ පුරුෂයා කැමති වෙනවා සමහරවිට අර තමන් ඉසිත් ගත්ත තරුණිය නැත්තම් කාන්තාව විවාහ කරගන්න, ආවාහ කරගන්න, ආය නැත්තම් පෞල් ජීවිතයක් ගත කරන්න, සංයෝගයට පත් වෙන්න කැමති වෙනවා. ඉතින් එතකොට ඒ සංයෝගය නිසා, එක්වීම නිසා යම් සොයක් සොම්නසක් සතුටක් ඇති වෙනවාද? අන්නේ සතුටින් එයා මේ සෑහීමකට පත් වෙනවා, නැත්තම් ඒ සතුට කැමති වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ බාහිර වශයෙන් ස්ත්‍රීන් පිළිබඳ අගය කරන, නැත්තම් ඒ පිළිබඳ කැමැති වෙන ඒ පිළිබඳ සංයෝගයට යන පුරුෂයා පුරුෂාත භාවයේ ඉක්මවා යන්නේ නැත කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ විදිහට සමහර කෙනෙක් මේ ජීවිතේ විතරක් නෙමේ මතු ජීවිතවලදීත් කැමැති වෙනවානේ. සමහරවල්ලාට සමහර ස්වාමිවරු කැමැති වෙනවා තමන්ගේ ස්වාමි දියණිය මතු ජීවිතේත් ලබා ගන්න. සමහර ස්වාමි දියණිවරු කැමැති වෙනවා තමන්ගේ ස්වාමි පුත්‍රයා මතු ජීවිතේත් ලබා ගන්න. සමහරවල්ලාට ඒක කුසලයේ පැත්තටත් හොඳට හිටින වෙලාවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ විදිහේ දෙපළක් හිටියා. නකුල මාතා, නකුල පිතා කියලා නකුලගේ අම්මයි තාත්තයි. ඒ දෙපළ බොහෝ කාලයක් තිස්සේ එකට සම්බන්ධව අපු දෙපළක්. බෝසතාණන් වහන්සේ, කියන්නේ අපේ භාග්‍යතුන් වහන්සේ බෝධි සම්භාර පුරණ කාලේ බෝසතාණන් වහන්සේට ආත්භාව ගණනාවක් අම්මා තාත්ත වෙලා හිටියා මේ දෙපළ. ඒ වගේම ලොකු ආම ලොකු තාත්ත වෙලා හිටියා, බාප පුංචාම වෙලා හිටියා. මේ විදිහට මේ දෙපළ බොහෝ කාලයක් බෝසතාණන් වහන්සේට ඥාන සම්බන්ධයක් තිබුණා. ඒක නිසා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා දැක්ක මුල් අවස්ථාවේදීම මේ දෙපළ ඉදිරියට දුවගෙන ගිහිල්ලා පුතේ මේ මෙච්චර කාලයක් කොහෙද අපි දෙන්න නැතුව හිටියේ කියලා ඇහුවා. ඒ ඇහුවේ අර සංසාර පුරුද්ද නිසා. මොකද මේ දෙපළ බොහෝ කාලයක් තිස්සේ බෝසතාණන් වහන්සේට මව්පිය දෙපළ හැටියට, ඒ වගේම ලොකු ආම ලොකු තාත්ත හැටියට, තමහම මහ පැහැටියට, බාප පුංචි ආම හැටියට ඉඳලා තිබුණා. ඉතින් අන්න ඒ දෙපළ ඊට පස්සේ ධර්මයත් අවබෝධ කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පවසා සිටිය ස්වාමීනි, ඒ නකුල පිතුමා කියනවා මේ නකුල මාතාව කැඳගෙන ආපු තැන් පටන් මම මෙතුමිය ගැන, يعني මෙතුමිය ඉක්මවා වෙනත් කෙනෙක් ගැන හීනෙන්වත් හිතන්නේ නැහැ. මෙතුමිය මට බොහොම ප්‍රියමනාපයි. ප්‍රියමනාපව මට කටයුතු කරනවා. ඒ නිසා මේ වගේ කියන්නේ මෙතුමිය මම ලබන ස්වභාවයෙන් ලබන්න කැමති වෙනවා. ඒ නකුල මාතාත් කියනවා ස්වාමීනි මේ නකුල මාත් නකුල පිතා නකුලගේ පියාමාව කැඳගෙන ආවේ බොහොම ලදරු වයසේ. ඒ වයසේ ඒ කාලේ හිටම් මම මෙතුමා වික්මවා වෙනත් පුරුෂයෙක් ගැන හීනෙන්වත් හිතන්නේ නැහැ. මෙතුමා මට බොහොම ප්‍රියයි. මම ලබන ස්වභාවයේත් මෙතුමා බලාපොරොත්තු වෙනවා. මෙතුමා වගේ කෙනෙක් කැමති වෙනවා. බුදුරජාණන් වහන්සේ තේ වේලාවේදී වදාලා ඒ දෙදෙනාම සමාන ශ්‍රද්ධාවෙන් යුක්තනම්, සමාන සීලයෙන් යුක්තනම්, සමාන ත්‍යාගයෙන්, සමාන විදිහට දන් දෙනවා නම්, ඒ වගේම සමාන ප්‍රඥාවෙන් යුක්තනම් ඒ දෙපළට නැවතත් හමු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්වාමියායි භාර්යාවයි දෙන්නම එකම විදිහේ ශ්‍රද්ධාවක් තුනුරුවන් පිළිබඳව තියෙනවා නම්, එකම විදිහට සිල් රකින්නවා නම්, එකම විදිහට දන් දෙනවා නම්, එකම විදිහට ප්‍රඥාව දියුණු කරනවා නම්, බණ භාවනා කරනවා නම්, මේ දෙපළට නැවත හමු වෙන්න පුළුවන්. ඕනෝන්ගේ උපකාරයෙන් කුසල් දහම් දියුණු කරගෙන සසරින් මිදීම දක්වාත් යන්න පුළුවන් වේවි. දැන් බොහෝ වෙලාවට අපට දකින්න ලැබෙනවා සමහර පවුල්වල ස්වාමි දියණිය ශ්‍රද්ධාවන්තයි, සිල්වත්. ඒ වගේම දන් දෙනවා, බණ භාවනා කරනවා. නමුත් ස්වාමි පුත්‍රයෝ නැහැ. සමහර පවුලක ස්වාමි පුත්‍රයා ශ්‍රද්ධාවන්තයි, සිල්වත්, දන් දෙනවා, බණ භාවනා කරන්න කැමති. සමහරවිට ස්වාමි දියණියට හරස් කපනවා. ඕවා කරලා කාටද හරියන්නේ? උගාරු දවට සිල් අරගෙන බණ භාවනා කරලා හරියනවද? වැඩක් කරන්න ඉපාද? රස්සාවක් කරන්න ඉපාද කියලා එහෙම කරන්නේ තියෙනවා. සමහර ස්වාමි පුත්‍රයා ස්වාමි දියණියද කියන ඕවා කරලා කාටද හරියන්නේ? මේ ගෙදර තියෙන වැඩපලක් කරන්න ඉපාද? අනිවාර්ය දවසේ ගෙදර ඉන්න ඉපාද? කොහෙද මේ යන්නේ සිල් ගන්න බණ භාවනා කරන්න කියලා එහෙම කියනවා. යන එහෙම ඒ දෙපළගේ ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා වෙනස් වුණොත් ඒ අය බලාපොරොත්තු වෙන විදිහට සුගතියකදී නැවත හමු වෙන්න පුළුවන් කමක් නැහැ. කුසල් දහමිය දැනගෙන සුගතියකට යාවි, කුසලයෙන් පිරිහෙන කෙනා සුගතියකට යාවි. ඉතින් අන්න ඒ විදිහට සමහර කෙනෙක් මේ ජීවිතේ නෙමෙයි මතු ජීවිතවලත් ඕනෝන් හමු වෙන්න කැමති වෙනවා. ඉතින් කොහොම වෙතත් ඒකෙන් වෙන්නේ පින්වතුනි එකම දෙයයි, දිගින් දිගට මේ සංසාර ගමන දීර්ඝ වීමයි. බැඳීම නිසා, හිතේ හටගන්න තෘෂ්ණාව නිසා මොකද වෙන්නේ? කර්ම රැස් වෙමින් තව තවත් සංසාර ගමන දීර්ඝ වෙනවා. ඉතින් සමහර කෙනෙක් හැබැයි එහෙම එකාසු වෙලා බින්දහම් කරගෙන ගිහිල්ලා සංසාර ගමන අවසන් කරගන්න අවස්ථාවත් අපිට දකින්න ලැබෙනවා. උදාහරණයක් ඇරෙයිද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ, ඒ වගේම භද්‍රා කාපිලානි මහ රහත් තෙරණින් වහන්සේ ගැන සඳහන් කරන්න පුළුවන්. ඒ දෙදෙනා වහන්සේ සංසාරේ බොහෝ කාලයක් එක්ව ස්වාමි පුත්‍රයා ස්වාමි දියණියත් හැටියට විවිධ ජීවිතවල සම්බන්ධ වෙමින් පින් දහම් කරගෙන ආවා. බණ භාවනා කරනකොට දෙන්නම එකම විදිහට භාවනා කරලා සමහර ආත්ම භාවවලදී දෙදෙනාම බ්‍රහ්ම ලෝකයේ එකවර උපන්න අවස්ථාව ගැනත් සඳහන් වෙනවා. අවසාන ජීවිතේ රහත් භාවයට පත්වෙන ජීවිතේත් මේ දෙපළ මනුෂ්‍ය ලෝකේ උපත ලබලා අකමැත්තෙන් නමුත් මේ දෙපළ වුණෝන් විවාහ ප්‍රාප්ත වුණා. නමුත් මේ දෙදෙනා සංසාරයේ පිළිබඳ කලකිරීමකින් යුක්ත වෙලා හිටපු නිසා මේ දෙදෙනාම ගිහිගෙන ඉක්මලා පැවිදි වෙලා අවසානයේ මහ රහත් භාවයටත් පත් වුණා. ඉතින් අන්න ඒ විදිහට පින්වතුනි නුවණැති සමහර කෙනෙක් ඒ තමන්ගේ මෙච්චර කාලයක් ගෙනාපු සංසාර බැඳුම් දෙහාගෙන සංසාරික දුකින් නිදහස් වෙන්නත් කටයුතු කළා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඊළඟට පෙන්වන කොහොමද එහෙමනම් මේ විදිහට මේ ඕනෝන් කෙරෙහි ඇතිවන බැඳීම ලෙහා ගන්න. ඉති වෙහෙකලේ අජ්ජාතං ඉතිේන්ද්‍රියන් නමනසිකරෝති. ඉති කුත්තං ඉතා අකප්පං ඉති විදං ඉති චන්දං ඉති සරං ඉතාලංකාරං. තමන සමහර කාන්තාවක් ඉන්නවා. ඒ කාන්තාව තමන් ස්ත්‍රී භාවය ගැන එච්චර අගය කරන්නේ නැහැ. තමන්ගේ ඒ ස්ත්‍රියක් හැටියට තියෙන කටයුතු සැරසීලී, ඊළඟ ස්ත්‍රී මානය, ස්ත්‍රීන් කැමති වෙන දේවල්, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාර, ආභරණ, ඇඳුම් පැළඳුම් ඕවා ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. ඒක යා අගය කරලා සලකන්නේ නැහැ. දැන් යා ඒක ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. අගය කරලා සලකන්නේ නැති නිසා මොකද වෙන්නේ? යා බාහිර වශයෙන් පුරුෂයෙක් හා පුරුෂයෙක් පිළිබඳව මෙනෙහි කරන්නේ නැහැ. තමන්ට ගැළපෙන විදිහේ පුරුෂයා කවුද? යා කොයි විදිහේ කෙනෙක්ද? කොයි විදිහේ රැකියාවක් කරන කෙනෙක්ද? කොයි විදිහේ හැඩ වැඩ තියෙන කෙනෙක්ද? කොයි විදිහේ කටහඬක් තියෙන කෙනෙක්ද තමන්ට ගැළපෙන්නේ? එහෙම මෙනෙහි කරන්නේ නැහැ. එයා කැමති වෙන්නේ නැහැ. සමහරවිට එයා කැමති වෙනවා මේ සංසාරික දුකින් මිදෙන්නම තියෙනවා නම් හොඳයි. බැඳෙන්නේ නැතුව බැඳීම් අහක් කරගන්න නැත්නම් බැඳීම් නැති කරගන්න තියෙනවා නම් හොඳයි කියලා එයා බාහිර වශයෙන් පුරුෂයෙක් හා බැඳීමට යන්නේ නැහැ. සංයෝගයක් කැමති වෙන්නේ නැහැ. බාහිර වාසයෙන් පුරුෂයෙක් හා එක්වීමෙන් නැත්නම් පෞල් ජීවිතයක් ගත කිරීමෙන් ඇතිවන සතුට සොම්නස ගැන යා කැමති වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට තමන්ගේ ස්ත්‍රී ආත්ම භාවය ගැන ඇලෙන්නේ නැති කාන්තාව බාහිර වාසයෙන් පුරුෂයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ. අන්න යා බැඳුම් ලෙහා ගන්නවා. මෙන්න මේ කාන්තාව ස්ත්‍රී ආත්ම භාවය යා ස්ත්‍රීත්වයේ ඉක්මවා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඇති මෙන්න මෙහෙම අපි මේ බැඳීම් ලෙහා ගන්න හැටි කිව්වහම බොහෝ වෙලාවට මේක නම් ඉතින් අපට අමාරු කාරණාවක්, මේක නම් මේක ගැන නම් දැම්මම අපට හිතන්න බැරිය කියලා බොහෝ දෙනෙක් හිතන්න පුළුවන්. මොකද ඒකට හේතුව අපි මේ සංසාරේ බොහෝ කාලයක් බැඳෙන විදිහ පුරුදු කරලා තියෙනවා මිසක් බැඳුම් ලෙහෙන හැටි අපි පුරුදු කරලා නැහැ නේ. අපි හැමදෙලේම පුරුදු කරලා තියෙන්නේ මේවා මාගේ, මේවා මට අයිති, මේවා තමන්ගේ, මේවා අපේ දේවල්, මේවා අපේ පවුලට අයිති දේවල් කියලා පරම්පරාගත දේ පවා ලියාගන්න, ඒවට ලේබල් අලෝ ගන්න, ඒවට බැඳෙන්න තමයි අපි කැමති වෙලා තියෙන්නේ. නැත්නම් පුරුදු කරලා තියෙන්නේ මේ සංසාරේ බැඳුම් ලෙහෙන හැටි අපි පුරුදු පුහුණු කරලා නැහැ. ඒක කරලා තියෙන්නේ බොහොම අඩුවේ. ඉතින් ඒක නිසා අපිට මේ නැවත උපතකට හේතු සකස් වීම නවත්තන හැටි ගැන කිව්වහම ඒක අපිට හිතා ගන්න බැරි කාරණාවක් වෙනවා. මේක නම් ලේසි කටයුත්තක් නෙමෙයි. මේක නම් ගැඹුරු දහමක් කියලා හිතනවා. නමුත් අපි ටිකක් ගැඹුරින් කල්පනා කරනවා නම් අපට මේ කාරණේ අපහසුාවක් නැතුව තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බලන්න ඕන තමන් කාන්තාවක් වුණත් ඊළඟට පුරුෂයෙක් වුණත් තමන් කාන්තාවක් හැටියට මොනවද සලකන්නේ? දැන් බලමු අපේ මේ ශරීරය හැදිලා තියෙන්නේ දෙතිස් කුණුපයන්ගෙන් කියන එක මේ කවුරුත් අවිවාදයෙන් පිළිගන්නවනේ නේ. දැන් කාන්තාවක් වුණත් ශරීරය හැදිලා තියෙන්නේ මොනවයින්ද? කේස්, ලොම්, නිය, දත්, හම, මාස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පෙනහැලි, බඩවැල්, දිරු ආහාර, නොදිරු ආහාර, පිත, සෙම, සැරවලේ, දහදිය, මේද, තෙල්, කඳුළු, උරුණු, තෙල් ඔයගේ ওই කුණප කොටස් එක්කාසු වෙලා නේ. දැන් අපි ඔය එකක් 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 ගලවලා ගලවලා බැලුවොත් එහෙම මේ කියන කාන්තාව කොහෙද ඉන්නේ කියලා. කෙස්වල ඉන්නවද කියලා බැලුවොත් මේ කෙස් කාන්තාවේ කියලා කිව්වොත් එහෙම ඒක හරියයි නෑ. ශාරීරිකයෙන් ලොම් ටික ගලවලා පැත්තකට කරොත් එහෙම මේ ලොම් ටික කාන්තාවක කිව්වොත් එහෙම ඒක හරියයි. නියපොතු ටික ගපලා අයින් කරනවා. දත් ටික, හම, මාස්, නහර, ඇට, ඇට මිදුළු මේවා අපි අයින් කරනවා නේ. දැන් සමහර අවස්ථාවලදී වකුගඩු බද්ධ කරනකොට පුරුෂයෙකුගේ වකුගඩු නරක් වෙත කාන්තාවකට බද්ධ කරන වෙලාවල් තියෙනවා. කාන්තාවගේ වකුගඩු පුරුෂයෙකුට බද්ධ කරන වෙලාවල් තියෙනවා. ඉතින් එතකොට දැන් මේ වකුගඩු වල අර ස්ත්‍රිය හෝ පුරුෂයා ඉඳලාද නැහැ නේ. ලේ මා මේ දෙන වෙලාවල් තියෙනවා. කාන්තාවකකින් ගත්තු ලේ සමහරවිට රෝගී පුරුෂයෙකුට දෙනවා. රෝගී කියන්නේ පුරුෂයෙකුගෙන් ගත්තු දේ ලේ ටික කාන්තාවකට දෙනවා. දැන් මේ රුධිරය මාරු කරනකොට අර ස්ත්‍රිය හෝ පුරුෂය හෝ මාරු වුණා. ඒ මොකක්වත් නැහැ නේ. ඒකට අපිට ඒකෙන් පේනවා මේ ශරීරය අපි ධාතු වශයෙන් බෙදා බලනකොට ස්ත්‍රියක් කියන්න හෝ පුරුෂයෙක් කියන්න හෝ පරමාර්ථ වශයෙන් දෙයක් නැහැ. මේක සම්මුති වශයෙන් එන කතාවක්. අපි මේ ස්ත්‍රිය කියලා වෙන් කර ගන්නවා, පුරුෂයා කියලා වෙන් කර ගන්නවා. හැබැයි පරමාර්ථ රූප අතර ස්ත්‍රී භාව රූප හා පුරුෂ භාව රූප වශයෙන් භාව රූප දෙගණයක් එනවා කර්මානුරූපව ලැබෙනදී. හරිද? නමුත් අපි මේ බාහිර වශයෙන් මේ ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා බාහිර වශයෙන් ඒ ඇඳුම් පැළඳුම් බාහිර රූප සටහන අනුසාරයෙන් හිතා ගන්න එක ඇත වශයෙන්ම බොහෝ දුරට සම්මුතියක් අනුව තමයි අපි එහෙම කරන්නේ. පරමාර්ථ වශයෙන් මේවා බෙදාගෙන 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 බලාගෙන යනකොට සතර මහා ධාතුන් මුල් කරගත්ත 28 රූපයන්ට එහා දෙයක් නැති වෙන. තේරුණා? ඉතින් අන්න එහෙම බලනකොට කාන්තාවකට වුණත් තමන්ගේ මේ ශාරීරිය පිළිබඳ ඇල්මක් නොවේ කලකිරීමක් තමයි ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න කාලේ පින්වතුනි සමහර මහා තෙරණින් වහන්සේලා හිටියා ඒ වගේ මහා වීර කාන්තාව. එක්තරා රහත් මෙහෙණින් වහන්සේ නමක් වෙත පැමිණි මාර දිව්‍ය පුත්‍රයා ඒ මෙහෙණින් වහන්සේට කියා හිටිනවා මේ අඟල් දෙකේ නුවණක් තියෙන කාන්තාවකට පුළුවන් ද මේ පුරුෂයෝ කරන වැඩ කරන්න මේ සංසාර දුකින් මිදෙන්න ඕන වගේ කතාවක් ඇහුවා. එතකොට මේ තෙරණින් වහන්සේ බැලුවා කවුද මේ ගාථාවකින් මේ විදිහට කියන්නේ මෙහෙම අදහසක් කියන්නේ. එතකොට දැක්ක මාර දිව්‍ය පුත්‍රයා. ඉතින් මේ තෙරණින් වහන්සේ මාර දිව්‍ය පුත්‍රයාට පිළිතුරු දෙනවා ඉතිභාවෝ හි කිං කෛරා චිත්තම්හි සුසමාහිතේ ඥානම් හි වත්ථමානම් හි සම්මා ධම්මං විපස්සතෝ. ඉතින් එතනදී මේ තෙරණින් වහන්සේ පිළිතුරු වශයෙන් පවසා සිටි ඉතිභාවෝ හි කිං කෛරා චිත්තම්හි සුසමාහිතේ. හිත හොඳට කුසල ධර්මයන් එකඟ වෙලා තියෙනවා නම් භාවනා වශයෙන් හිත හොඳට සමාධිමත් වෙලා තියෙනවා නම් ඉස්සෙ භාවයෙන් ඇති වැඩේ මොකක්ද? ඒ වගේම හේතුඵල වශයෙන් ස්කන්ධ ධාතු ආයතන වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න තරම් නුවණ මුහු කුරා ගිහින් තියෙනවා නම් ඉස්සෙ භාවයෙන් ඇති වැඩේ මොකක්ද කියලා මාර්යාට පිළිතුරු දුන්නා. ඉතින් අන්න ඒ විදිහට නුවණින් දැකලා නුවණින් බලලා මේ සංසාරික දුකින් නිදහස් වෙන්න පුළුවන් වෙච්ච කාන්තාව රහත් මෙහෙණින් වහන්සේලා පුරාණ කාලෙ හිටියා. ওই විදිහට පින්වතුනි යම් කිසි පුරුෂයෙක් ඒ පුරුෂයා තමන්ගේ පුරුෂාස්වභාවය ගැන ආධ්‍යාත්මික පුරුෂීන්ද්‍රිය ගැන මෙනෙහි කරන්නේ කල්පනා කරන්නේ ඒ පුරුෂයෙක් හැටියට කරන කටයුතු ගැන පුරුෂයෙක් හැටියට සැරසෙන හැටි මානිය ගැන පුරුෂයෙක්ගේ ආශාවන් ගැන පුරුෂයාගේ වශයෙන් තියෙන කටහඬ පෞරුෂත්වයේ පුරුෂයෙකුගේ සැරසිලි හැඩ වැඩ ඒවා ගැන යා ඇලුම් කරන්නේ කැමති වෙන්නේ නැහැ. ඉතින් එහෙම ඇලුම් නොකරන කැමති නොවන නිසා ඒ තැනත් නැත්නම් ඒ පුරුෂයා බාහිර වාසයෙන් කාන්තාවක් ගැන සොයන්න බලන්න යන්නේ නැහැ, මෙහෙ කරන්න යන්නේ නැහැ. තමන්ට ගැළපෙන්නේ කොයි විදිහේ අලංකාරයක් තියෙන, කොයි විදිහේ රූප සම්පත්තියක් තියෙන කෙනෙක්ද, කොයි විදිහේ කටයුතු වල යෙදෙන කෙනෙක්ද, කොයි විදිහේ ඡන්දයක් තියෙන කෙනෙක්ද යනාදී කියලා ඒවා සිහි කරන්න යන්නේ නැහැ. ඉතින් යා බාහිර වශයෙන් කාන්තාවන් පිළිබඳ හොයන්න බලන්නේ පස්සින් යන්නේ නැති නිසා මොකද වෙන්නේ? බාහිර වශයෙන් ස්ත්‍රියක් හා කාන්තාවක් හා සමග එක්වීම විවාහ වීම කැමති වෙන්නේ නැහැ. ඒ පෞල් ජීවිතයක් නිසා යම් සතුටක් සොම්නසක් ඇති වෙනවද? ඒක ගැන කැමති වෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ පුරුෂාස්වභාවය ගැන නොඇලෙන ඒ පුරුෂයා කාන්තාවන් පිළිබඳවත් තියෙන බැඳුම් ලිහා ගන්නවා ඇලෙන්නේ බැඳෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මහණෙනි ඒ පුරුෂයා පුරුෂාස්වභාවයේ ඉක්මවා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. ඊයන් ඒ විදිහට තමයි පින්වතුනි අපේ හිතේ මේ ඕනෝන් පිළිබඳ ඇතිවන බැඳීම ක්‍රමක්‍රමයෙන් ලැහා ගතිය යුත්තේ. ඉතින් මේක පහසු වැඩක් නෙමෙයි, මේක දුෂ්කර කටයුත්තක්. ඒ වුණත් අපි ටිකෙන් ටික හිත ඇලෙන හැටි, බැඳෙන හැටි, ඒ වගේම මේ බැඳුම් ලැහා ගන්නා හැටි නුවණින් සැලකුවේ නැත්තම්, කල්පනා කළේ නැත්තම්, ඒ අනුව ක්‍රියා කළේ නැත්තම් අපට හැමදාම ඕනෝන් කෙරෙහි ඇලෙමින්, බැඳෙමින්, හඬමින්, වැළපෙමින්, ශෝක කරමින් මේ සංසාරي සැරිසරාගෙන යන්නම තමයි වෙන්නේ. ඒ හින්දා අපි අවංකව තම තමන්ගෙන්ම මේ ප්‍රශ්නේ අහගෙන පැහැදිලි තීරණයකට එන්න ඕන. තම තමන්ම විවේකීව ඉන්න වෙලාවක තම තමන්ගෙන්ම අහ ගන්න ඕන. තමන් කැමති මේ සංසාරිත බැඳිලා තව තවත් දුක් විඳ විඳා මේ සංසාරයේ දිගින් දිගට යන්නද? එහෙම නැත්නම් මේ සංසාරයේ තියෙන බැඳුම් ලිහාගෙන සංසාර ගමනින් සංසාර දුකෙන් නිදහස් වෙන්නද කියලා. ඉතින් තමන් කැමති සංසාරයට බැඳිලා තව තවත් සංසාරේ දුක් විඳගෙන යන්න අපිට ඊයාව ගැන කතා කරන්න දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් අවංකව කැමති වෙනවා නම් සංසාරී තියෙන බැඳුම් වලින් නිදහස් වෙලා සසර දුකින් නිදහස් වෙන්න, අන්න එහෙම කෙනාට තමයි මේ සද්ධර්මයේ තියෙන්නේ. සංයෝගයට කැමති කෙනාට නෙමෙයි මේ සද්ධර්මයේ තියෙන්නේ, විසංයෝගයට කැමති කෙනාට. ඉතින් ඒක හින්දා එකවරම බැරි වුණත් අපි ටිකෙන් ටික කොහොමද මේ සඳහා හිත පුරුදු පුහුණු කරන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඉතින් අන්න ඒ සඳහා අපිට ඉතාම උපකාරී වෙනවා පිළිකුල් භාවනාව. මේ ශාරීරියේ තියෙන 23 කුණුපයන් අනුව පිළිකුල මෙනෙහි කිරීම. කෙස් ලොම් නිය දත් සම්මස්නහර ඇට ඇටි මිදුළු හදවත වකුගඩු අක්මාව පෙනහැලි ආදී කුණප කොටස් 32 තියෙනවානේ. ඒ කුණප කොටස් 32 වර්ණයෙන් සටහනින් ඒ වගේම ගන්ධයෙන් ආශ්‍රිත කුණපයන්ගෙන් පිළිතිතෙන් වශයෙන් මේ ඔක්කොම පිළිකුල් වෙන හැටි අපි බලන්න ඕන. අන්න එතකොට තමන්ගේ මේ ශාරීරිය ගැන තමන්ට කලකිරීමක් ඇති වෙනවා, නොයල්මක් ඇති වෙනවා. තමන්ගේ ශාරීරිය ගැන කලකිරෙන නොයල්ෙන කෙනා බාහිර වශයෙන් උත් ඒ කුණප කොටස් පිළිබඳව කලකිරීමටපත් වෙනවා, නොයලීමටපත් වෙනවා. එහෙම නැත්නම් අපිට ධාතු වශයෙන් මේ ශාරීරිය දිහා බලන්න පුළුවන්. මේ ශාරීරිය පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර මුල් කරගෙන හැදිච්ච එකක්. පඨවි කියලා කිව්වේ තද ගතිය, ගොරෝසු ගතිය, රළු ගතිය, බර ගතිය. ඒ වගේම ආපෝ කියව යමක් එකට බැඳ තබන ගතිය ආබන්ධන ස්වභාවය කියලා පාලියෙන් සඳහන් කරනවා. ඒ වගේම වැగిරෙන ගතිය ආපෝ ධාතුවේ ලක්ෂණය. තේජෝ ධාතුව කියලා කිව්ව උණුසුම සිසිල. වායෝ ධාතුව කියලා කිව්ව යමක් දරා සිටින ගතිය, පුම්බවන ගතිය, චලනය කරන ගතිය. ඒතකොට මෙන්න මේ ලක්ෂණ තමයි පින්වතුනි අපේ මේ ශරීරයේ තියෙන, ශරීරේ පුරාවටම තියෙන, රූපස්කන්ධේ පුරාවටම තියෙන. ඉතින් අන්න එහෙම බලනකොට අපිට මේක ස්ත්‍රිය කියලා පුරුෂයයි කියලා අමතෙන් දකින්න දෙයක් නැති වෙනවා. මේක සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්, 23 කුණපයන්ගෙන් හැදිච්ච දෙයක් කියලා දකිනවා. ඊළඟට මේ රූපකය මුල් කරගෙන ඕනෝන් පිළිබඳ අපි සතුට වෙන ආස්වාදයේ මේක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක් හැටියට දකිනකොට අපිට ආස්වාදයේ හිත ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව යනවා. පින්වතුනි අපි මේ හිතන ක්‍රමය අනුව තමයි අපේ මේ බැඳීම්, හිතවල බැඳීම් සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී උපමා කතාවක් පැහැදිලි කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම. මහණෙනි, සුරාසුර යුද්ධයේ පවතින කාලේ ශක්‍ර දේවීන්ද්‍රයා තමන්ගේ දිව්‍ය පිරිසට කියා හිටියා, ඔබලා අසුර නායකයව අල්ලගත්තොත්, වේපචිත්ති කියන අසුර නායකයව අල්ලගත්තොත් එහෙම එයාගේ බෙල්ලයි අත් දෙකයි කකුල් දෙකයි බැඳගෙන අරගෙන එන්න. ඒ බැඳීම ඇවිල්ලා, ඒ බන්ධනය ඇවිල්ලා මනෝමය බන්ධනයක්. යම් වෙලාවක මාර්ගයේ වේපචිත්ති අසුරේන්ද්‍රය හිතුවොත් එහෙම දෙවිවරු අධාර්මිකයි, දෙවිවරු නරකයි, මම දිව්‍ය සභාවට යන්නේ, සුධර්මා දිව්‍ය සභාවට යන්නේ නැහැ, මම ආපහු අසුරපුරයට යනවා කියලා එයාගේ බෙල්ලයි කකුල් දෙකයි අත් දෙකයි හිර වෙනවා. යම් වෙලාවක වේපචිත්ති අසුරේන්ද්‍රය හිතුවොත් එහෙම නැහැ, දෙවිවරු ධාර්මිකයි, අසුරයෝ අධාර්මිකයි, මම සුධර්මා දිව්‍ය සභාවට යනවායි කියලා එයාගේ බෙල්ලයි කකුල් දෙකයි අත් දෙකයි නිදහස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා, ඉතින් මෙන්න මෙහෙම ශක්‍ර දේවේන්ද්‍රයා තමන්ගේ දිව්‍ය පිරිසට කිව්වා, මේ වේපචිත්ති අසුරේන්ද්‍රයව බැඳගෙන සුධර්මා දිව්‍ය සභාවට අරගෙන එන්නේ කොහොමද? ඒකට මේ බැඳීම ඇවිල්ලා දන්වැල් වලින් කඹ වලින් බඳින බැඳීමක් නෙමෙයි, තමන්ගේ හැඟීමෙන් ඇතිවන බැඳීමක්. යම් විදිහකටද වේපචිත්ති අසුරේන්ද්‍රයා හිතන්නේ, කල්පනා කරන්නේ, මේ විදිහට තමයි යාගේ බෙල්ලයි කකුල් දෙකයි අත් දෙකයි හිර වෙන්නේ. එයා හිතන විදිහට ඒව නිදහස් වෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළ, මඤ්ඤමානෝ භික්ඛවේ බද්ධෝ මාරා සාමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. අන්න ඒ විදිහටම තමයි පින්වතුනි භාග්‍යතුන් වහන්සේ වදාන, ඒ විදිහටම තමයි මහණෙනි කෙනෙක් හිතන විදිහට මාරයාට බැඳී යනවා. ඒ හිතන විදිහ අනුවම තමයි මාරයාගෙන් නිදහස් වෙන්නේ. යම් කිසි කෙනෙක් තමන්ගේ මේ ශාරීරිය මුල් කරගෙන මේ ඇහැ කන නාසය දිව ශාරීරියේ මනස මේවා මමයි මගේයි කියලා හිතනවා නම් අන්න එයා මාරයාට අහු වෙනවා. මේවා මම හෝ මාගේ හෝ මාගේ ආත්මය වශයෙන් ගන්න පුළුවන් දේ නොවේ කියලා හිතනවා නම්, නුවණින් දකිනවා නම්, යෝනිසෝ මානසිකාරයේ පවත්වනවා නම්, ප්‍රඥාවෙන් විනිවිද දකිනවා නම්, අන්න එයා මේ ආත්මභාවයෙන්, මේ ශරීරයෙන්, මේ සිතින්, ඒ වගේම මේ නාම රූප ධර්ම පරම්පරාවෙන් මේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා. අන්න ඒ අනුව අපට පැහැදිලි, අපේ මේ චින්තනයේ තුල තමයි සංසාර බන්ධනයේ සකස් වීමත්, සංසාර බන්ධනයෙන් නිදහස් වීමක් තියෙනවා. ඉතින් අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ චින්තන පිළිවෙල, සිතන රටාව වෙනස් කිරීමක් නැතුව අපි මේ අවිද්‍යාව තුළ, අවිද්‍යාවෙන් යට වෙලා, තණ්හාව තුළ හිර වෙලා මේ හිතන ක්‍රමයටම දිගින් දිගට මේ සංසාර පැවැත්ම ගැන අගය කරමින්, ඔවුනෝන් පිළිබඳ අගය කරමින්, තමන්ගේ ඉන්න මව දෙපව්පිය ඥාති හිත මිත්‍රාදීන්ට, ස්වාමි භාර්යාවන්ට, දූ දරුවන්ට, ගේදර වතු පිටීට කඩන් ආදියට බැඳෙමින් ඒවා හැමදාම අගය කරමින් හිටියොත් එහෙම අපට හැමදාම සංසාරේ දිගින් දිගට ඉන්න පුළුවන්. ඉතින් තමන් එහෙම ඉන්න අකමැති නම් අන්න එහෙම කෙනා තමයි තමන් ආකල්පමය වශයෙන්, දෘෂ්ටිමය වශයෙන් වෙනසකටපත් වී යුත්තේ. තමන් පැහැදිලි පිරිසිදු සම්මා දිට්ඨියකටපත් වෙනට ඕන මේ ජීවිතයේ ඇත්ත ඇති හැටියෙන් දකිමින්. ඉතින් අන්න ඒ ඇති හැටියෙන් දකින ආකාරය තමයි බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී සද්ධර්මය තුළින් පැහැදිලි කළේ. අපි එහෙමනම් අපේ ජීවිත පැවැත්ම මේ තමන් ස්ත්‍රියක්ය, පුරුෂයෙක්ය, එතකොට ඒ අනුව හිතන පතන දේවල්, බලාපොරොත්තු වෙන දේවල් දිගින් දිගට හිතන්න පටන් ගන්න නැතුව තමන් බලන්න ඕන තමන්ගේ මේ ජීවිත පැවැත්ම සකස් වෙලා තියෙන්නේ කොහොමද? ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන්, පටිච්ච සමුප්පාද වශයෙන්, හේතුඵල වශයෙන් මේවා සකස් වෙලා තියෙන්නේ කොහොමද කියන එක දකින්න ඕන. හේතුන් නිසා මේ පංචස්කන්ධයේ හට ගැනීම දකින ශ්‍රාවකයාට හේතුන්ගේ අභාවයෙන් මේ පංචස්කන්ධයේ අභාවයත් පැහැදිලිව දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ විදිහට දකින ශ්‍රාවකයාට පැහැදිලි වෙනවා තවදුරටත් මේ සංසාර දුක දුක දිගින් දිගට විඳගෙන යා යුතු දෙයක් නෙමෙයි, මේක නැති කරන්න පුළුවන් නැති කරන මාර්ගයේ ප්‍රතිපදාව මේ සීල සමාධි ප්‍රඥා වැඩි වීම වශයෙන් තමන්ගේ ප්‍රඥා ඉන්ද්‍රිය නැත්තම් නුවණැස පාදා ගැනීමයි. නුවණැස පාදා ගන්නට කටයුතු කළ යුත්තේ මෙන්න මේ ආකාරයෙන් මේ කියලා ශ්‍රාවකයා අවබෝධ කරගන්න. එසේ අවබෝධ කරගෙන හේතු නිසා හටගත් හැම දෙයක්ම, සෑම සංස්කාර ධර්මයක්ම අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන්, අසාර වශයෙන් දකිනවා. එහෙම දකින දකින පින්වතුනි, ඒ ශ්‍රාවකයා මේ සංසාර පැවැත්ම පිළිබඳව නැවත නැවත උපදීම පිළිබඳව කැමති වෙන්නේ නැහැ. කලකිරෙනවා, ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැති ශ්‍රාවකයා සියලුම සංසාර බන්ධනයන්ගෙන් නිදහස් වෙලා අජරාමර සංඛ්‍යාතික නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට අපිට මේ බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන උසස්ම ඵලය අන්නේ අවබෝධයයි. ඉතින් අපි අනාදිමත් කාලයක් මුළුල්ලෙහි අවබෝධය නැතුවයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා අපි මේ බුද්ධ ශාසනය තුළවත් ඒ අවබෝධය ක්‍රමිකව දියුණු කරගන්නටයි කටයුතු කළ යුතු. ඉතින් ඒ සඳහා හේතු වන විදිහේ සූත්‍ර දේශනාවක් තමයි අද අපි මේ ශ්‍රවණය කළ අංගුත්තර නිකායේ සත්තක නිපාතයට අයත් මහායඤ්ඤ වර්ගයේ සඳහන් වන සංයෝග විසංයෝග ධම්මපරියාය කියන බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් වූ ධර්ම දේශනාව. ඒ නිසා අපට මේ ධර්ම දේශනාවෙන් කියවෙන කාරණේ එකපාරම ගැඹුරින් දකින්න බැරි වෙතත් මේ ගැන විවේකීව ඉන්න වෙලාවට ටිකක් හරි නුවණින් හිතන්න. අද අපට මේ විදිහේ සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබුණා. එකපාරට අපට ඒ ගැඹුරට යන්න බැරි වුණත් මේක ඇත්තටම හිතන්න වටිනා කාරණයක්. අපි මේ ඕනෝන්ට බැඳීගෙන ඇලීගෙන දුක් විඳිනවා තමයි. මේක කවදා හරි අපට අවසන් කරලා මේ සියලු බැඳුම් වලින්, ඇලීම් වලින් නිදහස් වෙලා බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ සියලුම ඇලීම් බැඳීම් වලින් නිදහස් වූ ඒ ශාන්ත ප්‍රණීත නිර්වාණ සත්‍යය සාක්ෂාත් කර ගන්නට තියෙනවා නම් කොපමණ හොඳ දානේ සාදු මටත් මේ කුසල සම්පත්තිය ඒ සඳහාම හේතු වාසනා වේවා කියන සිත හැම වෙලේම ඇති කර ගන්නට ඕන. ඒ අදහසේ පිහිටා මෙතෙක් වේලා බොහොම සාවධානව මේ පින්වත් පිරිස ධර්ම ශ්‍රවණය කළේ අරමුණු කීපයක් ඇතුව ගල්කිස්ස ලුම්බිනි මාවතේ අංක 42-2 ඊ නිවසේ පදිංචිව සිට 2012 අගෝස්තු මාස 29 වෙනි දින අභව ප්‍රාප්ත වූ මාළනී මීමනගේ මාග්‍රට් වික්‍රමනායක මහත්මියගේ භවගාමී සසර ගමන සෝපත් වීමටත් ඉක්මන් භවයකදී නිර්වාණය සාක්ෂාත් කර ගැනීම සඳහා පුණ්‍යානුමෝදනා කිරීමේ බලාපොරොත්තු වෙමීමේ පැතුම සිද්ධ කරන්නේ නැත්නම් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරාගෙන පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ අභව ප්‍රාප්ත මාළනී මීමනගේ මහත්මියටත් මේ කියන සංයෝග විසංයෝග ධර්මපරියායෙන් කියවෙන ආකාරයට මේ සංසාර බන්ධනයන්ගෙන් හිත නිදහස් කරගෙන නොපමා භවයකදී උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කරගන්නට මේ පින හේතු වාසනා වේවා කියා සාදුකාරයක් පවත්වමු. ඒ වෙනුවෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ගල්කිස්ස ලොම්බිනි මාවතේ අංක 42-2 ඒ නිවසේ පදිංචි ඩෙනිස් වික්‍රමනායක ස්වාමි පුත්‍රයාණන්, කැනඩාවේ පදිංචි ප්‍රීති වික්‍රමනායක පුතණුවන්, එවැගේම රසාදරී දියණිය, තමරා දියණිය, ගල්කිස්සේ පදිංචි සඳරුවණිය දියණිය, ආස්ට්‍රේලියාවේ පදිංචි සකුරා දියණිය, ගල්කිස්සේ පදිංචි ලක්ෂ්මන් බෑනු බෑනනුවන් කැනඩාවේ පදිංචි ඉඳුනී ලේලිය සමන්ත බෑනනුවන් සමීර බෑනනුවන් ඕස්ට්‍රේලියාවේ පදිංචි අශෝක බෑනනුවන් මොනුබුරු විනිබිරියන් සහ ඥාති මිත්‍රාදීන් විසින්. ඉතින් ඒ පින්වතුන්ලත් කල්පනා කරන්නට ඕන තමන්ගේ ඥාතිවරිය ස්වාමි දියණිය මිත්තණිය වෙනුවෙන් මෑණියන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා වගේම මෑණියන් ඩික්මන් භවයකදී සසර ගමනින් නිදහස් වීම ප්‍රාර්ථනා කරනවා සේම තම තමනුත් ඉක්මන් භවයකදී සංසාර ගමනින් නිදහස් වෙන්න කල්පනා කරලා මේ ධර්ම දේශනාවෙන් කියවුණු ආකාරයට තම තමන්ගේ හිතේ තියෙන බන්ධනත් ටිකෙන් ටික නමුත් හිතින් ඉවත් කරගෙන සියලුම බන්ධනයන්ගෙන් නිදහස් වෙන ආකාරයට සීල සමාධි ප්‍රඥා වඩන්ත අධිෂ්ඨානය තබා ගන්නට ඕන. මෙතෙක් ජනිත කරගත්තා පුණ්‍ය සම්පත්තිය දෙවියන්ට ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාශත්ථා ච භුම්මත්ථා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන්ද තුනුරුවන්ගේ අනන්ත ගුණ අනුභව බලයෙන්ද මේ පින්වත් සෑම දෙනාටම තව තවත් දාන සීල භාවනා දිදාර පුණ්‍ය ධර්මයන් සිද්ධ කරගන්නට කායික මානසික නිදුක් නිරෝගී සුවේ ශක්තිය සැලසේවා. කාය චිත්ත පීඩා දුරු වෙලා කායික මානසික සැනසීම සැලසේවා. සිත සතන් පිනට දහමට කුසලයටම නැඹුරු වීමෙන් මෙලව ජීවිතත් සුවපත් වී පරලව ජීවිතත් සුවපත් වී සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීම සඳහාම මේ පුණ්‍ය ධර්මියෝ හේතු වාසනා වෙත්වා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සුවපත් වේවා යහපතක් ශාන්තියක් වේවා නිර්වාණ භෝධි.
අද ධර්මානුශාසනාව පැවැත්වීමේ සිටිනෝ කුරුණෑගල ඇහැටිලව කඳුළුවව ධර්මරාජිකල ආරණ්‍යසේන අසනාධිපති මහා විහාරයේ ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරුකුල ශාසක පූජ්‍යපාද නාගල ධම්මානන්ද ස්වාමීන් වහන්සේ අද සිදු කරන දේශනාවේ බෞද්ධ නුවණ විශ්වවිද්‍යාලයේ සැදැහැති සිරි නාගක් ධර්මදේශන සිරිපදාරූ